හතරක් වෙනවා. වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ හතර විපාක ධර්මතාවල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ විපාක ධර්මතාවල විදිහට ක්‍රියාත්මක වෙන වේදනා, සංඥා, සංඛාර, විඥාන ස්කන්ධ වල සංඛාර ස්කන්ධේ විපාක ස්කන්ධයක් විදිහට කටයුතු කරනවා වගේම එතනම කර්ම ස්කන්ධයක් විදිහට කටයුතු කරනවා. හැබැයි විපාක ස්කන්ධය කියලා කියන්නේ කර්ම ස්කන්ධය නෙමෙයි, කර්ම ස්කන්ධය කියලා කියන්නේ විපාක ස්කන්ධය නෙමෙයි, කර්ම ස්කන්ධය අන්‍ය ධර්මයක්, විපාක ස්කන්ධය අන්‍ය ධර්මයක්, කර්ම ස්කන්ධය විපාක ස්කන්ධය නෙමෙයි, විපාක ස්කන්ධය කර්ම ස්කන්ධය නෙමෙයි. එසේ උබද කර්ම ස්කන්ධයත් විපාක ස්කන්ධයත් පවතින්නේ එකට. හැබැයි එහෙම වුණත් ඒක දෙකක් නෙමෙයි. ඒ නිසා මම මේ උපමාව කිව්වම මේ උපමාවෙන් ඔයගොල්ලෝ මේක තේරුම් ගන්න මොකද මේ කිව්වේ කියලා. අපි විතරයක් කියමු. අපි විතරයක් අරගෙන ආවම මේ විතරේ කිකිලි නිසා හටගත් එකක් නේද? විතරයක් අරගෙන ආවොත් එහෙම මේ විතරේ කිකිලි නිසා හටගත් එකක් නෙවෙයිද? දැන් අපි යම් වෙලාවක විතරයක් ගෙනාවත් මේ විතරේ කිකිලියක් දාපු විතරයක් නෙවෙයිද? කිකිලියක් දාපු විතරයක්. අන්න එහෙමනම් මේක යම් කිසි හේතුවක්, යම් කර්මයකින් හටගත්ත විපාකයක් කියලා කියන්න බැරිද? යම් කර්මයකින් හටගත්ත විපාකය. මොකද කර්මය කිකිලිය, විත්තර කිකිලිය කියන කර්මය හේතුවෙන් තමයි විත්තරේ කියන විපාක හටගෙන කියන්නේ. කිකිලි තමයි මෙතන හේතුව වෙලා තියෙන්නේ, විත්තරේ තමයි මෙතන ඵලය වෙලා තියෙන්නේ. නිසා මෙතන කර්ම විපාකයක් තියෙනවා, හේතුඵල ධමයක් තියෙනවා. මොකද හේතුව කිකිලි හේතුව වෙලා තියෙනවා, විත්තරේ ඵලය වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ විත්තරේ කියලා කියන්නේ කර්මයක්ද, විත්තරේ කියලා කියන්නේ විපාකයක්ද? විතරේ කියලා කියන්නේ විපාකයක්. මොකක් නිසාද? කිකිලි කියන කර්මයට අනුරූපීව මේ විතරේ කියලා කියන්නේ විපාක ධර්මතාවය. එසම මේක ඵල ධර්මතාවය. හැබැයි මේ විතරේ තවත් හැකියාවක් තියෙනවා. මොකද? තව කුකුල් පැකිලි උපද්දවන්න පුළුවන් හැකියාව මේකේ තියෙන හින්දා මේ විතරේ කියලා කියන්නේ කර්මයක විපාකයක්ද, තව විපාකයක් උපදවන කර්මයක්ද? තව විපාකයක් උපදවන කර්මයක්. එහෙනම් මේ විත්තරේ කියලා කියන්නේ කර්මයකින් හටගත්ත විපාකයක්ද, එහෙම නැත්නම් විපාකයක් උපදවන කර්මයක්ද? මේක විපාකයක් උපදවන කර්මයක් මිසක කර්මයකින් හටගත්ත විපාකයක් නෙවෙයි. ආන්න එහෙම ඉන්න කට්ටියට මම මොනවද කියන්නේ මෙතන දෙවිලා? අපිට විත්තරේ කියලා කියපු ගමන් පේන්නේ මොකද්ද? මතු විපාකයක් උපදවන කර්මයක් කියලා. එහෙම වෙන්නේ මොකක් නිසාද? මේ විත්තරේ නිසා මතු කුකුල් පැටියෙක් පහළ වෙන්න පුළුවන් හැකියාව තියෙන හින්දා කියන්න පුළුවන් මේ විත්තරේ කියලා කියන්නේ මතු විපාක උපදවන කර්මයක් කියලා. ඒ වුණාට මේ විත්තරේ උපපාතිකව පහළවන්න මෙතන නෑ. මොකද්ද? මේක තවත් කිකිලියෙක් විසින් දාපු එකක් නම් මේ විත්තරේ කියලා කියන්නේ කර්මයක්ද විපාකයක්ද? මේ විතරේ කියලා කියන්නේ කිකිලි දාපු නිසා විපාකයක්, තව කුකුල් පැටියෙක් උපද්දව නිසා කර්මයක්. විතරේ කවුරු හරි කෙනෙකුට ඇහැට පේනකොට මේ පේන්නේ විපාකයේද කර්මයේද? කවුරු හරි කෙනෙකුට විතරේ පේනවා, මේ විතරේ පේනවා කියලා කියන්නේ පේන්නේ කර්මයේද විපාකයේද? මම දන්නේ නැහැ. ඕගොල්ලන්ට තේරුණාද එකයි නැත්නම් එකයි කියලා මම කියන්නේ. ඒක වෙන කරන්න දෙයක් නැහැ. මේ චරේ මේ කාලයෙන් බෙන්න. ඒ නිසා යම් වෙලාවක ඇහෙන තේින විපාකේ, කණ්ඩ ඇහෙන විපාකේ, නාසය දැනෙන විපාකේ, දිවට දැනෙන විපාකේ, කයර දැනෙන විපාකේ, හිතට අරමුණ වෙන විපාකේ කිසි කෙනෙකුට කවදාවත් කර්මය වෙන්නේ නැහැ. විතරේ පේනවා කියලා කියන්නේ ඇහෙන විතරේ පේනවා. ඒ කියන්නේ කිකිලි දාපු එක පේනවා මිසක මතු ගුගල් පැටිය හට ගන්න එක පේන්නේ නැහැ. ඒ නිසා කිසිම දවසක මොනම හේතුවකට මේ පේනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, ඇහෙනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, ගඳසුම දෙනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, රස දෙනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, පාස් දෙනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, අරමුණු දැනගන්නවා කියලා කියන්නේ විපාක ධර්මයක්, අරමුණු දැනෙනවා කියලා කියන්නේ, අරමුණු දැනෙනවා කියලා කියන්නේ විපාක ධර්මයක්, අරමුණු දැනගන්නවා කියලා කියන්නේ කර්මයක්. පේනවා කියලා කියන්නේ විපාකයක්, පේන එක තියනවා කියලා කියන්නේ කර්මයක්. පේනවා කියලා කියන්නේ විපාකයක්, පේන එක නැහැ කියලා කියන්නේ කර්මයක්. ඇහෙනවා කියලා කියන්නේ විපාකයක්, ඇහෙන එක තියෙනවා කියලා කියන්නේ කර්මයක්. ඇහෙනවා කියලා කියන්නේ විපාකයක්, ඇහෙන එක නැහැ කියලා කියන්නේ කර්මයක්. පේනවා ඇහෙනවා කියන එක විපාකයක්, පේන ඇහෙන එක ඇති වෙලා නැති වෙලා යනවා කියලා කියන්නේ කර්මයක්. එනිසා ගනසුවන පේ ගනසුවන දැනව රස දැනව පාස දැනව හිතෙන් අරමුණු දැනනවා කියලා කියන්නේ විපාකයක්. ඒ දේවල් තියෙනව හෝ නැහැ හෝ ඇති වෙලා නැති වෙලා යනවා කියලා කියන්නේ හෝ කර්මයක්. එනිසා මෙහි කබලිකාර ආහාර නිසා පස්ස ආහාරය හට ගන්නවා. පස්ස ආහාරය කියලා කියන්නේ විපාකයි. වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ දාවල් හතරයි මේකේ පස්ස ආහාරය කියලා කියන්නේ. ඒතරයි පෙනීම ඇසීම දැනීම දැනගැනීම සිද්ධ වෙන්නේ. පෙනීම ඇසීම දැනීම දැනගැනීම සිද්ධ වෙනකොට ඒකට අනුරූපීව සත්‍යෝ මේක ඇතයි හෝ නැතයි හෝ ඇති වෙලා නැති වෙලා යනවා හෝ කියලා මේකට අනුරූපීව හිතනවා. මෙන්න මේ හිතන එක කියනවා මනෝ සංචේතනික ආහාර කියලා. මේ මනෝ සංචේතනික ආහාරයට අනුරූපව හිතනකොට ඒකට අනුරූපව සත්‍යෝට එක්කෝ සත්‍යෝ ඉන්නවා කියන අදහස පාල වෙනවා. එහෙම නැත්නම් සත්‍යෝ නැහැ කියන අදහස පාල වෙනවා. පෙනීම ඇත කියන මට්ටමට අනුරූපව හිතන බව මනෝ සංචේතනික ආහාරය හටගත්තොත් මේ ලෝකේ සත්‍යෝ සත්‍යෝ ඉන්නවා කියන අදහස පාල වෙනවා. ඒ වගේම පස්ස ආහාරය නැත කියන අදහසට අනුරූපව මනෝ සංචේතනික ආහාරය පාලනවා. මේ ලෝකේ සත්‍යෝ නැත කියන අදහස පාලනවා. ඒ වගේම පස්ස ආහාරයේ අනුරූපව මනෝ සංචිතික ආහාරය හටගත්තු සත්‍ය මේ මේ පේන ඇයින දැනෙන දැනගන්න බව ඇති වෙමි නැති වෙමි යනවා කියලා ඒකට අනුරූපව ලෝකේ සත්‍ය ඇති වෙලා නැති වෙලා යනවා කියන අදහස පාලනවා. පෙනීම කියන එක වෙනවා. පෙනීම කියන එක ද්‍රව්‍යාත්මකයි කියන අදහස ඇති වුණා. ඒ හැඟීම ඇති වුණා. ඒකට අනුරූපව සංකල්ප ගොඩනගෙන සත්‍යයට පෙනීමක් වෙනවා. පෙනෙන සත්‍ය අල්ලන්න පුළුවන් කියන අදහස පාලනවා. මේක කියන කාම වචන ලෝකේ කාම භවය කියලා. මට හරි ලේසි මේ පැහැදිලි කරගෙන යන එක. හැබැයි මේක තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි එකක් එකක් දාන හිමින් ඕගොල්ලෝත් එක්ක කතා කර කර යන්නේ. නමුත් ඒ වෙලාවට ඕගොල්ලන්ගේ පැත්තෙන් උනන්දුවක් නැත්තම් මට පුළුවන් මේ කාරණාව මෙහෙම කරගෙන යන්න. ඒ වගේම යම් වෙලාවක කබලිකාර ආහාර හේතු කරගෙන ස්පර්ශ ආහාර සිද්ධ වෙනකොට මේ ස්පර්ශ ආහාර කියලා කියන්නේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම මෙන්න මේ ටික වේදනා සංඥා සංකාර විඥාන කියන විපාක ස්කන්ධ හතර නිසා සිද්ධ වෙන එකක්. වේදනාව කියලා කියන්නේ විපාක ස්කන්ධයක්, සංඥාව කියලා කියන්නේ විපාක ස්කන්ධයක්, සංකාර කියලා කියන්නේ විපාක ස්කන්ධයක්, විඥාන කියලා කියන්නේ විපාක ස්කන්ධයක්. ධම්ම සංගේ ඉපදන්නේ කියලා බලන තථාගතයන් වහන්සේ පෙන්වන විපාක ස්කන්ධ හතර පිළිබඳව. එහෙනම් මෙන්න මේ විපාක ස්කන්ධ හතරේ අද්දැකීම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ හතර කිසිම සත්‍යයකට වැටෙන්නේ නැහැ. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර සත්‍යයකට එක්ක වැටෙන්නේ පෙනීමක් වශයෙන්. එහෙම නැත්නම් දැසීමක් වශයෙන්, එහෙම නැත්නම් ගලසුන් දැකීමක් වශයෙන්, එක්ක රස දැනීමක් වශයෙන්, එක්ක පහස දැනීමක් වශයෙන්, එක්ක ඉතිං අරමුණක් දැන ගැනීමක් වශයෙන් මේ විදිහට වැටෙන පේන ඇහෙන දැනෙන බව කියලා කියන දේවල්, ඒ වගේම හිතෙන් අරමුණක් දැනගන්න බව කියන මේ ස්වභාව සියල්ල විපාක ස්කන්ධ. මෙන්න මේක කියනවා චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, දිව සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ, ස්පර්ශ ආයතන හය කියලා. මේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම යථා ස්වභාවය යම් ධර්මතාවයක් හට ගන්නකොට හට ගැනීමට හේතු වෙච්ච ධර්මතාවය ක්ෂය වෙනවා, වැය වෙනවා කියන කාරණාව නොවැටීම නිසා ඇහෙද රූපේද චක්කු විඥානේද ක්ෂය වීම වැය වීම හේතු කරන පෙනීම වේ. එනිසා ඇහෙද ක්ෂය වෙනවා නම් රූපේද ක්ෂය වෙනවා නම් චක්කු විඥානේද ක්ෂය වෙනවා නම් ඇහෙද සක්‍රියයි රූපේද සක්‍රියයි චක්කු විඥානේද සක්‍රියයි. සක්‍රියයි කියලා කියන්නේ ඇති බවෙන් නිශ්චල නැහැ, නැති බවෙන් නිශ්චල නැහැ, ඇති බව නැති බව කියන කාරණාවල අතරක් නැහැ. ඒ නිසා එහි සක්‍රිය භාවයක් වෙනවා නම් සක්‍රිය භාවයෙන් යුක්තව හටගත පෙනීම කියන කාරණාවද සක්‍රියයි. පෙනීම සක්‍රියයි කියලා කියන්නේ පෙනීම තියෙන එකක් නෙමෙයි, පෙනීම නැති එකක් නෙමෙයි, පෙනීම ඇති වෙලා නැති වෙලා යන එකක් නෙමෙයි, පෙනීම සංකල්පයක් නෙමෙයි. පෙනීම කියලා කියන්නේ සක්‍රිය අවස්ථාවක්, පෙනීම කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයක්. ඇසීම කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයක්, ගඳ සුවඳ දැනීම, රස පාස දැනීම කියලා කියන්නේ ක්‍රියාකාරීත්වයක්. මෙන්න මේ ක්‍රියාකාරීත්වයේ යථා ස්වභාවයේ යථා ස්වභාවයක් වශයෙන් වැටහෙන්නේ නැති වෙනකොට ඒ සත්‍යයන්ට වැටෙන්නේ පේන ඒවා එක්ක තියෙනවා, පේන එක්ක ඒවා නැහැ, එක්ක පේන දේවල් ඇති වෙලා නැති වෙලා යනවා කියලා. එහෙනම් පෙනීම ඇසීම දැනීම දැනගැනීමේ යථා ස්වභාවයේ තත්වාකාරයෙන් යම් සත්‍යයක් දකිනා නම් මෙන්න මේ දැක්මන කියනවා සමාධිත්‍ය කියලා. යම් වෙලාවක පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන එක තත්වාකාරයෙන් දකින්න නැත්නම් ඔකට කියනවා අවිද්‍යාව කියලා. පේන දෙයක් තියෙනවා, එහෙම නැත්නම් පේන දෙයක් නැහැ, එහෙම නැත්නම් පේන බව ඇති වෙලා නැති වෙලා යනවා, ක්ෂණයක් ක්ෂණයක් පාසා පේන බව ඇති වෙලා නැති වෙලා යනවා කියලා කියනනම් මෙන්න මේකද කියනවා මිච්ඡාදිත්‍ය කියලා. ඇසීමක් තියෙනවා කියලා කියනවා ඔකට කියනවා මිච්ඡාදිත්‍ය කියලා. ඇසීමක් නැහැ කියලා කියනවා ඔකට කියනවා මිච්ඡාදිත්‍ය කියලා. ඇසීම කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා නැති වෙලා යනවා කියලා කියනවා ඔකට කියනවා මිච්ඡාදිත්‍ය කියලා. ඇසක් පෙනීම ඇසීම දැනීම දැන ගැනීම ඇත කියලා කියනවා නම් ඔකට සක්කාය දිට්ඨිය වෙනවා ඇත කියලා කියනවා නම් ඔකට සාස්ත්‍ර දිට්ඨිය වෙනවා නැත කියලා කියනවා නම් උච්ඡේද දිට්ඨිය වෙනවා ඇති වෙලා නැති වෙලා යනවා කියලා කියනවා නම් සාස්ත්‍ර උච්ඡේද දිට්ඨි දෙක ළඟ 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 යෙදීමක් සිද්ධ වෙනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා චිත්තචෛසික රූප ධර්මතාවල ඇති වෙලා නැති වෙලා යනවා අනිත්‍යයි කියලා කියනවා නම් සාස්ත්‍ර උච්ඡේද දිට්ඨි ක්ෂණයක් ක්ෂණයක් පාසා ළඟ 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 සාස්ත්‍ර උච්ඡේද දිට්ඨි දෙක පහළ වෙන මිසක සාස්ත්‍ර උච්ඡේද දිට්ඨි දෙකේ නිදර්ශනයක් සිද්ධ වෙලා නැහැ මෙන්න මේ මට්ටමකින් කවුරුහරි කෙනෙක් පෙනීම ඇසීම දැනීම දැන ගැනීම ඒ කියන්නේ කබලිකාර ආහාර නිසාට ගත පස්ස ආහාරයේ යථා ස්වභාවයේ වශයෙන් නොදකිනකොට ඒකද අනුරූපිය මේ මිච්ඡා දිට්ඨිය යමිකර පහළ වෙනවාද පහළ වෙන මිච්ඡා දිට්ඨිය පහළ වුණත් විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා පේන ඇහෙන දැනෙන දැනගන්න බබේ යථා ස්වභාවය නොදගත්තොත් අවිද්‍යාව අවිද්‍යාවට අනුරූපිය මිච්ඡා දිට්ඨිය හටගත්තොත් විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා හිතන බව කියන කාරණාවට ඉඩ තියෙන්නේ මේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම කියන කාරණාව පාර වගේ නිශ්චල වෙන පුළුවන් අවස්ථාවක් තුනක් තියෙන එක ඇති බවෙන් එහෙම නැත්නම් නැති බවෙන් එහෙම නැත්නම් ළඟ ළඟ යෙදෙන ඇති වෙලා නැති වෙලා යන බව කියලා කියන්නේ ඒ ඇති බව සහ නැති බව වයි මේ නිසා ඇතයි කිව්වොත් සාස්ත දිට්ඨිය වෙනවා නැතයි කිව්වොත් උච්ඡේද දිට්ඨිය වෙනවා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙලා යනවා කියලා කියනවා ඔය තියෙන ආයි සාස්ත උච්ඡේද දිට්ඨි දෙකම එනිසා සත්වයෝ මේ පෙනීම ඇත කියලා කියනවා නම් මේ පෙනීම ඇත කියලා කියන කාරණාවට අනුරූපීව සත්වයෝ ඇත කියන සංකල්පය පහළ වෙනවා පෙනීම නැත කියන කාරණාව පහළ වුණොත් පෙනීම නැත කියන කාරණාවට අනුරූපීව මනෝ සංචේතනික ආහාරය පාලලා සත්වයෝ නැත කියන ස්වභාවය පාලන ආකාසනාචායතනේ විඥානාචායතනේ විශේෂ මාතිචානාචායතනේ නේම සංඥා නාසංඥායතනේ කියලා මෙන්න මේ තැන් පහළ වෙන්නේ පෙනීම ඇසීම දැනීම දැනගැනීම නැත කියන දෘෂ්ටිය පාදක කරගෙන ඒ වගේම පේන ඇහෙන දැනෙන දැනගන්න දේවල් ක්ෂණයක් ක්ෂණයක් පාසා හෝ යම් යම් කාල සීමාවකට හෝ ඇති වෙලා නැති වෙලා යනවා කියන අදහස මේ දිතිය පාලන මේක ආරෝග්‍ය උත්පත්ති ලැබෙන සහ මරණයට පත් වෙන සත්‍ය පිළිබඳව සංකල්ප වීම ඒ සමින් මේකද කියනවා කාමාවචර භූමියේ සත්‍යෝ ඇති සත්‍යෝ පෙනීමක් වෙනවා පේන දේ අල්ලන්න පුළුවන් කියන මට්ටම ද්‍රව්‍යාත්මක සංකල්පය කියන කාරණා පහළවක් ඔබට කියන කාම භවය කියලා මේ කාමයේ භවයේ අනුරූපීව සතර අපාය මනුෂ්‍ය ලෝකේ සහ දිවි ලෝක ටික පහළ වෙනවා ඒ පහළ වෙන්නේ පෙනීමක් වෙනවා පේන දේ තියෙනවා තියෙන පේන දේවල් ඇති වෙලා නැති වෙලා යනවා කියලා අදහසට අනුරූපීව කාම භවයේ බිහි වෙනවා පෙනීමක් වෙනවා පේන දේ අල්ලන්න බෑ හැබැයි බොහෝ කාලයක් පවතිනවා එහෙම නැත්නම් ඇති වෙවි නැති වෙවි යන්නේ නැහැ කියන අදහස පාලනවා මේකට අනුරූපීව රූප භවයේ පහළ වෙනවා පෙනීමක් නැහැ කියන තැනට අනුරූපීව සංකල්ප පහළවෙනවා ඒක අනුරූපීව විඥානයේ බිහි වෙනවා අරූප භවයේ පහළ වෙනවා පෙනීමක් තියෙනවා පේන දෙයට හිතන්න බෑ කියන කාරණාව පහළවෙනවා ඒක අනුරූපීව අසඤ්ඤතලයේ පහළ වෙනවා ඒ නිසා පේන භවයේ යථා ස්වභාවය නොදකින නිසා ඒකට අනුරූපීව හිතන බව ඇතිවෙනවා මෙන්න එක කියන මනෝ සංචේතනික ආහාරය කියලා මේ මනෝ සංචේතනික ආහාරයේ යම් විදිහකට පහළ වෙනද මේ මනෝ සංචේතනික ආහාරයට අනුරූපීව කාම භවයේ රූප භවයේ අරූප භවයේ කියන භව තුනත් කාම භවයෙන් පස්සේ තියෙන රූප භවයේ සංඥා සහිත රූප භවයත් ඒ වගේම අසඤ්ඤ රූප භවයත් කියන රූප භව දෙක පහළ වෙනවා මේ දෙකද ඊට අමතරව පෙනීමක් නැහැ ඇසීමක් නැහැ ගඳ සුවඳ දැනීමක් රස පාස දැනීමක් නැහැ කියලා දැනට ආවොත් ඒකෙන් ආකින්චනං චෛතනේ නේම සංඥා නා සංඥායතනේ ආකාසනං චෛතනේ සහ විඥානං චෛතනේ කියන මෙන්න මේ අරූප අවස්ථාවල් ටික පහළ වෙනවා මේ සියල්ලම පහළ වෙන්නේ පෙනීම ඇසීම දැනීම කියන දේවල් වල යථා ස්වභාවය දකින්න නැති නිසා ඒ කියන්නේ ස්පර්ශය පිළිබඳව දකින් නැති නිසා ස්පර්ශය පාදක කරගෙන මනෝ සංචේතනික ආහාරය පාලන මනෝ සංචේතනික ආහාරය කියලා කියන්නේ හිතන බවට අනුරූපව පේන භවයේ යම් ස්වභාවයක් දකිනාද ඒ ස්වභාවයට අනුරූපව එවන් සත්‍යෝ දකිනවා පේන බව තියෙනවා කියලා දැක්කොත් සත්‍යය ඉන්නවා කියලා අදහසක් තියෙනවා පේන බව නැහැ කිව්වොත් සත්‍යෝ නැහැ කියන අදහස පානවා පේන ඒව අල්ලන්න පුළුවන් කියලා අදහස පානවා සත්‍යෝ අල්ලන්න පුළුවන් පේනවා අල්ලන්න පුළුවන් කියලා අදහස පානවා පේන බව කියන කාරණාව පේනවා නම් අල්ලන්න බෑ කියලා හිතනවා සත්‍යෝ පේනවා පේන සත්‍යෝ අල්ලන්න බෑ කියලා බ්‍රහ්ම ලෝක දී වෙනවා පේන සත්‍යෝ පේන බව තියෙනවා නමුත් ඒ පේන බව කියන කාරණාව හිතුවිලි පහළ වෙන්නේ නැහැ කියන අදහස පානොත් පේන සත්‍යෝ ඉන්නවා ඒ සත්‍යෙන්න පේන සත්‍යෝ ඉන්නවා ඒ සත්‍යයන්ට හිතුවිලි පහළ වෙන්නේ නැහැ අසංයතනයි කියන කාරණාව පී වෙනවා. මෙන්න මේ විදිහට කබලිකාදාහාරය පස්සාහාරය ගේන පස්සාහාරය මනෝසංචිතනික ආහාරය පස්සාහාරය ගේන නිසා කබලිකාරේ ආහාරයක් වෙනවා. මනෝසංචේතනාව හිතන බව ගේන නිසා පස්සේ ආහාරයක් වෙනවා. ඊළඟට විඥාණය සත්ත්ව විඥාණය කියලා කියනකොට මේ විඥාණය අරගෙන ඉන්න නිසා මනෝසංචේතනය ආහාරයක් වෙනවා. යම් තැනක විඥාණය පහළ වෙනවාද මේ විඥාණය පහළ වෙන ස්වභාවයට අනුරූපව විඥාණයට අනුරූපව සත්ත්ව සංකල්ප පහළ වෙනවා. විඥාණයට අනුරූපව සත්ත්ව සංකල්ප පහළ වෙනවා. ඒ නිසා විඥාන පත්‍ය නාම රූපං අවිද්‍යා පත්‍ය සංඛාර සංකල්ප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා කියන තැනදී විඥාණයට අනුරූපව නාම රූප ධර්මතාව දෙකක් පහළ වෙනවා. එසේ යම් තැනක මෙතනදී මම අම්මා කියලා කිව්වනම් කියනවත් එක්කම ඕගලන්ට අම්මා කියන අදහස පහළ වෙනවත් එක්කම ඒකට අදාළ වෙච්ච රූපයක් පහළ වෙනවා. මෙන්න මේ රූපය පහළ වෙනවත් එක්කම අම්මගේ තියෙන යම් යම් ගතිමු අම්මා දුස්තයිද අම්මා ඕගලන්ට ආදරෙයිද අම්මා කරුණාවන්තයිද අම්මා ත්‍යාගශීලීද අම්මා ලෝභයිද අම්මා ඉරිසියාසගත ස්වභාවයෙන්ද අම්මා කරුණාමයි මොකද්ද අම්මගේ ස්වභාවය රූපේට අනුරූපව මෙන්න මේ නාම ධර්මතාවල ටික පාල වෙනවා. විඥාන පත්‍ය නාම රූපං යම් තැනක විඥානය පාල වෙනවද මේ විඥානයට අනුරූපව නාම ධර්මයක් සාරූප ධර්මතාවයක් පාල වෙනවා. එන්ස අසඤ්ඤතලේ විඥාන පත්‍ය නාම රූපං විඥානයේ ප්‍රත්‍යෙන් අසඤ්ඤතලේ නාම රූප ධර්මතාවල දෙකක් පාල වෙනවා. හැබැයි ඒ නාම රූප ධර්මතාවල දෙකේ අසඤ්ඤතලේදී රූපේ පාදක කරගෙන පහළ වෙන නාමයේ පහළ වෙන්නේ මේ රූපේ කිසිදු නාම ධර්මතාවයක් නැතයි කියන මට්ටමේ නැතිපත්යෙන් විකතපත්යෙන් මෙහි නාම ධර්මතාවල ඉඳගෙන හිතුවිලි පහළ වෙන්නේ නැහැ හිතන්න බෑ කියන මට්ටමට අනුරූපීවයි මෙතන නාම ධර්මතාවල් පහළලා තියෙන්නේ. ඒ නිසා ඒක වෝකාරික භූමියක් වෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධයක් වෙනවා. පංච උපාදානස්කන්ධයක් වෙනවා කියලා කියන්නේ ඒ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංකාරස්කන්ධේ විඥානස්කන්ධේ ස්කන්ධ පහම තියෙනවා. හැබැයි ඒක වෝකාරිකයි. ඒක වෝකාරිකයි කියලා කියන්නේ රූපේ විතරයි අනුමත කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ආකින්චනංචායතනේ නේව සංඥානාසඤ්ඤායතනේ වගේ තැන් ආකාශනංචායතනේ විඥානංචායතනේ වගේ තැන් චතුර්වෝකාරික භූමිය කියලා කියනවා. චතුර්වෝකාරික උනත් පංච උපාදානස්කන්ධයක් තියෙනවා. පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා කියන්නේ රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියන උපාදානස්කන්ධ පහ උපාදානය වෙනවා. හැබැයි චතුර්වෝකාරිකයි. චතුර්වෝකාරිකයි කියලා කියන්නේ එහි රූපය කියන අරමුණ වෙන්නේ නැතුව වේදනා සංඥා සංකාර විඥාන විතරක් අරමුණ වෙනවා. ඒ වේදනා සංඥා සංකාර විතර කර්මුණෙන් රූපේ අරමුණු වෙන්නේ නැතුව රූපේ නැතයි කියන අදහස පාදා තියෙනවා. ඒ නිසා විගත ප්‍රත්‍යයෙන් නැති ප්‍රත්‍යයෙන් රූපේ ඒ අයට උපාදානය වෙලා තියෙනවා. ඒ නිසා අසඤ්ඤතල සත්‍යෝ නාමයෙන්ද අරූපාවචර භූමියේ සත්‍යෝ රූපයෙන්ද නිදහස් වෙලා නැහැ කියලා කියනවා. නිදහස් වෙලා නැත්තේ අසඤ්ඤතල සත්‍යෝ නාමය විගත ප්‍රත්‍යයෙන් නැති ප්‍රත්‍යයෙන් උපාදානය කරගෙන ඒ වගේම අරුපාවචක සත්‍ය රූපය විගත ප්‍රත්‍යයෙන් නැති ප්‍රත්‍යයෙන් උපාදානය කරගෙන ඉන්න නිසා අසඤ්ඤතතර සත්‍යයට නාමය නොවැටුණත් නාමය නිදාසිරා නැහැ. ඒ වගේම අරුපාවචක සත්‍ය රූපයෙන් නොවැටුණත් රූපේ නිදාස් වෙලා නැහැ. ඒ නිසා මෙන්න මේ මට්ටමේදී අපි මේ අද ඉන්නේ ඒ මට්ටමේ නෙමෙයි කාමාවචර මට්ටමේ. කාමාවචර මට්ටමේ ඉන්න නිසා අපිට රූපේ වැටෙනවා. මේ හිත වැටෙන්නේ මොකද්ද? යම් වෙලාවක ඕගලන්ට මාව පේනවා නම් මට ඕගලන්ව පේනවා නම් අපිට වැටෙන්නේ මේක. පේන සත්‍යෝ ඉන්නවා, ඉන්න සත්‍යෝ පේනවා. මේ මට්ටමට අනුරූපීව අපිට මේ රූපේ වැටෙන්නේ. හොඳට බලන්න, මාදියා බලපුවම ඕගලන්ට මාව පේනවා. ඒ වගේම මාව අල්ලන්න පුළුවන් කියන අදහසත් පහළ වෙනවා. මාව පේනවා නම් මාව අල්ලන්න පුළුවන් කියලා හිතෙනවා නම් මේකෙන් ඕගලන් කියන්නේ මේ තේන බවකින් යුක්ත වෙච්ච දේ අල්ලන්න පුළුවන් මට්ටමකින් අදලා කාම කියලා කියන්නේ ඕක. කාම කියලා කියන්නේ පේන දර්ශනය අල්ලන්න පුළුවන් ද්‍රව්‍යාත්මකයි. ගඳසුවඳ දැනදී ඇසෙන ශබ්දේ ද්‍රව්‍යාත්මකයි. ගඳසුවඳ දැනදී ද්‍රව්‍යාත්මකයි. රස දැනදී ද්‍රව්‍යාත්මකයි. පහස දැනදී ද්‍රව්‍යාත්මකයි කියන මේ ද්‍රව්‍යාත්මක සංකල්පයක් යම් තැනකදී පහළ වෙනවා නම් අන්න ඒකද කියනවා කාම කියලා. පරස් වෙනා සංකප්ප රාග උපරිසස්ස කාම මානි කාමයේ කියලා කියන සත්‍යයේ හිතේ පහළ වෙනව සංකල්පයක්. එහෙසම් මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා කියන්නේ කාම නෙවෙයි. ඒවා කාමූප සංහිත අරමුණු. එන්සබයස් පින රූපේ කියලා කියන්නේ ඊටකාන්ත අපියමනා බකාමූප සංහිත රචනීය. මානෙනි මේ රූපේ කියලා කියන්නේ ස්ථයිකාන්තයි ක්‍රියයි මනාපයි කාමයන් දිත කරයි කාමයන් දිත කරයි කියලා කියන්නේ රූපේ පවතිනා වූ ද්‍රව්‍යාත්මක සංකල්පය. එන්ස යම් රූපයක් පේනකොට ඒ රූපේ යථා රූපේ පේනවා කියලා කියන්නේ ස්පර්ශය. චක්කු සම්පස්සේ ස්පර්ශයේ ස්පර්ශයේ වශයෙන් වැටෙන්නේ නැති වෙනකොට ඒ රූපේ ඇතේ කියන අදහස පාල වෙනවා. ඇතේ කියන අදහස පාල වෙන්නේ ද්‍රව්‍යාත්මක සංකල්පයත් එක්ක. ඒකට අනුරූපව මෙහෙම අල්ලපුවම හොඳට වැටෙනවා. එතකොට මේ තියෙන්නේ කයයි පහසයි කාය විඥානයයි පහළ වෙච්ච තැන. එතකොට යම් වෙලාවක අපෙන් ඇහුවොත් එන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා අපිට කියන්න තියෙන්නේ අඩි පහක් පහමාරක් විතර වගේ උස මේ වගේ මහත මේ වගේ පෙනුමක් තියෙන ඒ වගේම මේ බර මේ වගේ ස්වභාවයකින් යුක්ත කෙනෙක් කියලා අල්ලන්න පුළුවන් ස්වභාවයෙන් යුක්ත කෙනෙක් කියලා අපි කියනවා. ඒ කියන්නේ අපිට මිනිස්සෙක් ගැන අදහසක් පහළ වෙන්නේ ඇහැට දකින්න පුළුවන් වෙන කෙනෙක්, අල්ලන්න පුළුවන් කෙනෙක්, ඒ වගේම ආයත දකින්න පුළුවන් කෙනෙක්, අල්ලන්න පුළුවන් කෙනෙක්, බර තියෙන කෙනෙක්, අතගාලා අල්ලන්න පුළුවන් කෙනෙක් කියලා. උප්පත්තියම අන්ධ වෙච්ච, උප්පත්තියම බීරි වෙච්ච, උප්පත්තියම මේ ශරීරයේ කිසියම් හැඟීමක් දැනීමක් දැනෙන්නේ නැති කෙනෙකුට අපි කියනවා මනුස්සය කියලා කියන එකද කියන්න බෑ. ඒක නිකමට අපි කියමු නිකම දේමංශයට උත්පත්තියම අන්ධයි. ඒ වගේම උත්පත්තියම මේ කිසිම ස්පර්ශයක් දැනෙන්නේ නැහැ. ඒ මනුස්සය කිසිම දවසක කවදාකවත් කිසිම වෙලාවක කාත් එක්කවත් කතා කළත් නැහැ. මේ මනුස්සයෝ කියලා කියන ඒවත් එක කයත් එක්ක කතා කළත් නැහැ. ඒ මනුස්සයන්ගෙන් අපි අහනවා මේ කියන්නේ මනුස්සයෝ ගැන යාට කවුරුත් විස්තර කියලා නැහැ. කටින් කියලා නැහැ තව කෙනෙක් මනුස්සයන්ගේ විස්තර. එයාගෙන් අපි අහනවා මනුස්සය කියලා කියන කෙනා කොයි වගේ කෙනෙක්ද? දැන් මම කතා කරන මම මොන වගේ කෙනෙක්ද? එයා මගේ ගාවට ඇවිල්ලා ඉවර වෙලා එයා මාව අතගාලා බලයිද? ඇයි අතගාලා බලන්නේ නැත්තේ? අතගාලා බලවට එයාට ස්පර්ශය දැනෙන්නේ නැහැ. එයාට එයාව අතගාලා බලන්නේ නැහැ. බෑ. ඇයි ස්පර්ශය දැනෙන්නේ නැහැ? එයාට මාව පේනවද? නැහැ. එයා ඉතින් මනුස්සය කියලා කියන්නේ කොයි වගේ කෙනෙක් කියලා කියයිද? සද්දය ඇහෙන ගඳ සුවඳ තියෙන මහ කුරුඳුනලක් වගේ තියෙන ඒ වගේම දිවගලක් බලයි ලුණු රහ වගේ රහක් තියෙන ඒ වගේම අන්න එහෙම කෙනෙක් තමයි ඉගෙන ගේ මිනිස්සු කියලා කියන්නේ. ඒ කියන්නේ සත් මිනිස්සු කියලා කියන සත්‍යය කොයි වගේද කියලා ඇහුවා කියයි සත්‍යය ඇහෙනවා. ඒ වගේම කුරුඳුනලක් වගේ ගඳ සුවඳකුත් තියෙනවා. ඒ වගේම ලුණු රසක් වගේ රසකුත් තියෙන දෙයක් තමයි සත්‍යය කියලා කියන්නේ. එතකොට අපි ඇහුවොත් එහෙම සත්‍යයට ඒ මනුස්සය කියලා කියන එක කොච්චර වරයිද කියලා මොන විකාරද කතා කරන්නේ ආයි. සත්‍යය කියලා කියන එක කොච්චර උසයිද කියලා ඇහුවොත් එහෙම ඒගොල්ලන්ට එහෙම මොන උසද්ද කියලා ආයි. තේරෙනවද මේ සත්‍යය කියලා කියන එක එක එක්කිනාට අරමුණු වෙන්නේ මොකට අනුරූපද? තම තමන්ගේ ආයතන වලට අනුරූපීව. ඒසත් තම තමන්ට තියෙන ඇහැ තියෙන කෙනාට මනුෂ්‍යය කියලා කියන්නේ රූපවත් වෙච්ච කෙනෙක්. කන තියෙන කෙනා කියලා කියන්නේ මනුෂ්‍යය කියලා කියන්නේ කතා කරන්න පුළුවන් කෙනෙක්. නාසය තියෙන කෙනාට මනුෂ්‍යය එක එක ගඳ සුවඳින් යුක්තයි. දිව තියෙන මනුෂ්‍යය කෙනාට මනුෂ්‍යයගේ විවිධ රස ඇති. පහස දැනෙන කෙනාට මනුෂ්‍යයගේ විවිධ පහසින් යුක්තයි. නමුත් ඒ ආයතන නැති කෙනාට සත්‍ය මනුෂ්‍යයා ඒ ස්වභාවයට අනුරූපව වෙනස් වෙලා යනවා. ඒ නිසා ඒ සත්‍යය දැන් අපි හිතන්නේ මනුස්සය කියලා જાතියක් ඉන්නවමයි ඉන්න මනුස්සය කනවා බොනවමයි ඒ කන බොන මනුස්සය තමයි මේ ඉන්නේ කියලා කියනවා නම් මේ අපි ඉන්න අපේ ආයතන මට්ටමට අනුරූපව සිද්ධ වෙන එක. එසේම අපි කියන්නේ මේ ලෝකේ අනුරූපව මේ ධර්ම කියන එකයි මේ ධර්ම යථා ස්වභාවයයි කියලා කියන එකයි හරි වෙනස් කියලා. එහෙනස අපිට තියෙන කාරණාව තමයි සත්‍යය කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු ධාතුන් හටගත් එකක් කියලා. අපිට පටවිය ආපෝතේ දුවාය ධාතුන් හටගෙන තියෙන මොකක් හින්දාද? අපිට කාය විඥාන පහළ වෙන හින්දා. යම් වෙලාවක පටවි ධාතුව කියලා කියන්නේ මොකක්ද කියලා කිව්වොත් උදාහරණ ස්පෙන්න පටවි ධාතුව කියලා කියන්නේ තද බව, බර බව, රළු බව, මොළ බව, සින්දු බව, සෑල් බව. ඔබේ තමයි ලක්ෂණ පටවි කියලා කියන්නේ. සසම්බාර පටවි, සම්මුති පටවි, ආරම්භන පටවි, ලක්ෂණ පටවි කියන මේ පටවි හතරේ සම්මුති පටවි කියලා කියන්නේ ලෝක සම්මුතිය, සත්‍යව සම්මුතිය කරගත්තේ කාරණාව. ආරම්භන පටවි කියලා කියන්නේ මේක දානෝපි අපි ආරම්භ කරන එක. සසම්බාර පඨවි කියලා කියන්නේ මහ පොළොව කියලා කියන්නේ පඨවි ධාතු මහා සාගරී ජලය කියලා කියන්නේ ආපෝ ධාතු මහා ගින්දර කියලා කියන්නේ තේජෝ ධාතු මහා හුලං කියලා කියන්නේ වායු ධාතු වෙන සම්බාර පඨවි කියන්නේ සම්බාර වශයෙන් පිටේ පහළ වෙන අදහස් ඊළඟට ලක්ෂණ පඨවි ලක්ෂණ වශයෙන් තද බව බර බව රළු බව මොළු බව සිඳු බව සෑහෙන බව මේ කියන්නේ ලක්ෂණ පඨවි ධාතුවේ ලක්ෂණ කලින් වැගිනන බව කියලා කියන්නේ ආපෝ ධාතුවේ ලක්ෂණ. කෙරපින ආධාර වෙන බව කියලා කියන්නේ වායු ධාතුවේ ලක්ෂණ. සීතල උණුසුම කියලා කියන්නේ තේජෝ ධාතුවේ ලක්ෂණ. මේ ලක්ෂණ කියලා කියන්නේ හිතට වැටෙන ඒවා. කය තියෙනකොට හිතට වැටෙන ලක්ෂණ ටිකක්. මේ ලක්ෂණ ටික වැටෙනකොට මේ ලක්ෂණ ටිකෙන් තමයි අපි කියන්නේ මේ පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායු ධාතුව කියලා ලක්ෂණ ටිකකට අනුරූපව අපි හිතේ සංකල්ප ගොඩනගා ගන්නවා. ඒ සංකල්ප ගොඩනැගෙනකොට ඒ සංකල්ප ද්‍රව්‍යාත්මක සංකල්ප වෙනවා. ආන්න ඒකද කියනවා ස්පර්ශයේ තීරණ නැති නිසා සංකල්පයක් ද්‍රව්‍යාත්මක සංකල්පයක් දී වෙනකොට දැන් පඨවි ධාතුව කියලා එකක් තියෙනවා ඒක ද්‍රව්‍යයක්. ආපෝ ධාතුවක් තියෙනවා ඒක ද්‍රව්‍යයක්. තේජෝ ධාතුවක් තියෙනවා ඒක ද්‍රව්‍යයක්. වායු ධාතුවක් තියෙනවා ඒක ද්‍රව්‍යයක්. අන්නේ ද්‍රව්‍ය වලින් තමයි ඊට පස්සේ මොකද මේ මනුස්සකය ඇති වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කළා තමයි අපි ඊට පස්සේ අත්පත්තන භාවනාව කරන්නේ. තථාගතයන් වහන්සේ පෙන්නවා අතිමස්මින් කායේ කේසලෝ මනකා දන්ත තචු මහණෙනි කයක් කැයි කියලා කියන තැනක හොඳට බලන්න මොනවද තියෙන්නේ කියලා තියෙන්නේ කෙස්ලොම් නියපොදු දත්තම් මාදී කොටස් ටිකක් ඒ නිසා කෙස්ලොම් මාදී දත්තම් කෙස්ලොම් නියපොදු දත්තම් මාදී කොටස් ටිකක් ඇති තැනක ඒ කොටස් ටිකේ යත කොටස් ටිකක් තියෙන තැනක කොටස් ටික නොදක සත්‍යයක් ඉන්නවා කියන අදහසක් මිත්‍යාවක් කෙනෙකුට ඇති වෙනවා ඒ සත්‍යමස්මින් කායේ කයක් ඇත යයි යම් තැනක කියනවා නම් මොතන තියෙන්නේ කෙස්ලොම් නියපොදු දත්තම් ටිකක් ඒසක් කෙස්ලොම් නියපොදු දත්තම් හැර කොහි කයක් නෑ කය කියලා කියන්නේ මිත්‍යාවක් මායාවක් කියලා බුදුරජාණන් සතිපට්ඨාන සූත්‍රයේ පෙන්නනකොට අපි අත්තිමස්මින් කායේ කේසලෝමා නකාදන්ත අතතෝ කියලා මේ කයේ කෙස්ලොම් නියපොදු දත්තම් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මායාවක් කියලා ප්‍රති මායාවක් කියලා බැහැර වෙච්ච දේ අපි ස්ථාපනය කරගෙන විපස්සනා භාවනා කරනවා ඊළඟට අත්ථීමස්මින් කායේ කේසලෝමනකදන්ත තචෝ කියන තැන ඉදරි ඥාපත්‍රි කියනවා අත්ථීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මහණෙනි යම් තැනක කෙස්ලොම්නිය බොල් දත්තම් තියෙනවා ඔතන බලන්න ඔතන මොනවද තියෙන්නේ කියලා බලන්න කිව්වම ඔතන තිබ්බ තියෙන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු පඨවියාපෝ තේජෝ වායෝ ධාතුව ඇති තැනක පඨවියාපෝ තේජෝ වායෝ ධාතුව දකින්න බැරි හින්දා කෙස්ලොම් නියපොදු දත්තම් කියලා කොටස් ටිකක් පාලා තිනා මේ කොටස් ටිකක් තියෙන කියලා කියන්නේ මායාවක් ඇත්ත නොදකින හින්දා හිතේ පාලිවිච්ච වැරදි අදහසක් කියලා බුදුරජාණන්සේ පටිච්ච සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනකොට අද කෙස්ලොම් නියපොදු දත්තම් කියලා කියන්නේ පඨවියාපෝ තේජෝ වායෝ ධාතුවෙන් හටගත්තේ කියලා විපස්සනා භාවනා කරනවා ඊළඟට අතිමස්මින් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු ගැන කියලා ඊපස්සේ හේවන් ධම්මෝ හේවන් භාගී හේවන් අනුතිති පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කියලා කියන්නේ තද බව බර බව රළු බව මොළ බව සිඳු බව සෑදු බව හැලෙන වැගින්න බව තිරපින ආධාර වෙන බව සීතල උණුසුම ලක්ෂණ ටික ඒ ලක්ෂණ කියලා කියන්නේ කය නිසා පහළ වෙන එකක් කයත් පාසත් කාය විඥානයත් නිසා පහළ වෙනා වූ කාය සම්පස්සයක් මේ කයෙට දැනෙන ස්පර්ශය නිසා හිතට ඇතිවෙච්ච අදහසක් තද බව බර බව රළු බව කියලා කියන්නේ මෙන්න මේ අදහසේ යථා ස්වභාවය නොදකිනකොට පඨවියාපෝ තේජෝ වායෝ කියලා තේවල ටිකක් තියෙනවා ඒවා ද්‍රව්‍යාත්මකයි කියලා මෙන්න මේ වගේ මායාවක් පහළ වෙනවා කියලා පෙන්නනවා අද විපස්සනා භාවනාව කියලා කියන එක කොහෙද ගියලද කියලා බලන්න සතිපට්ඨාන සූත්‍රයේ කොට ආවද කියලා බලමු. තථාගතයන් වහන්සේ පෙන්වන කයක් නැති තැනක කයක් හැදෙන්නේ කොහොමද? කයක් හැදෙන්නේ කෙස්ලොම් නියපොතු දත්තම් වල යථා ස්වභාවය දකින්න ඉඳලා. කෙස්ලොම් නියපොතු දත්තම් වල තියෙන මොකක් නිසාද? පඨවියාපෝ තේජෝ වායෝ ධාතු යථා ස්වභාවය දකින්න නැති නිසා. පඨවියාපෝ තේජෝ වායෝ ධාතු ද්‍රව්‍යාත්මක වෙන්න තියෙන මොකක් නිසාද? කාය සම්පස්සේ යථා ස්වභාවය දකින්න නැති නිසා. ඒ ස්පර්ශයේ වැටෙනවා නම් ස්පර්ශයේ වැටෙන කිනාට පඨවියාපෝ තේජෝ වායෝ ධාතුවේ ද්‍රව්‍යාත්මක ස්වභාවය නිරුද්ධ වෙනවා පඨවියාපෝ තේජෝ වායෝ ධාතුවේ ද්‍රව්‍යාත්මක ස්වභාවය නිරුද්ධ වෙච්ච කිනාට කෙස්ලොම් නියපොදු දත්තම් ආදී නිරුද්ධ වෙනවා කෙස්ලොම් නියපොදු දත්තම් ආදී දේවල් නිරුද්ධ වෙච්ච කිනාට සත්‍ය නිරුද්ධ වෙනවා අද සතිපට්ඨාන භාවනාව පටන් ගන්නවා. සත්‍යයක් ඉන්නා ඉන්න සත්‍යයක් හෙස්සම නියුත් දත්තන් වලින් හටගත්තා කියලා සත්‍යය නිත්‍ය කරගෙන සතිපට්ඨාන සූත්‍රයේ සම්පූර්ණයෙන් අනිත් පැත්තෙන් පටන් ගන්නවා. පටන් ගන්න එතකොට යාද සත්‍යයක් ඉන්නා ඉන්න සත්‍යයක් හෙස්සම නියුත් දත්තන් වලින් හටගන්නවා. හෙස්සම නියුත් දත්තන් පඨවි ආභෝතේ ජෝවාය ධාතුන් හටගන්නවා. පඨවි ආභෝතේ ජෝවාය ධාතුවේ තද බව බර බව රළු බව මල බව සිල් බව සයල් බව කියලා ලක්ෂණ ටිකක් තියෙනවා කියලා කියනවා. ඔකනේ කියනවා අනුසෝධගාමි පරිසෝධගාමි කියලා ස්වභාව දෙකක්. සතිපට්ඨාන සූත්‍රයේ නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය කුරුගන්නලා දේශනා කරුවේ සතිපට්ඨාන සූත්‍රයේ අද දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය අනුරූපිය ලස්සන විස්තරයෙන් හරි බලන්න. ඒ නිසා